ප්‍රශ්නාංක දෙක ගරු වීරසමන වීරසිංහ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්නය, රාජ්‍ය සේවයට බඳවා ගැනීම ස්ථිර කිරීම අත්විටුවමින් රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය නිසාවෙන් රාජ්‍ය සේවයේ බරපතල ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙන නිසාවෙන් අදාළ පාර්ශවයන් දැඩි කලකිරීමට ලක්ව ඇති බව ඔබතුමා දන්නේ පිළිගන්නේද? එක එක ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? නොයසේ එකේ දෙක නොයසේ නම් ඒ මන්ද? ප්‍රශ්නාංක දෙක, පළාත් පාලන ආයතනවල දීර්ඝකාලයක් අනියම් ආදේශ කොන්ත්‍රාත් පදනම තුල සිටි අය ස්ථිර කිරීමට රජය ගන්නා ලද ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්නේ කවදාද? අංක 3, ජාතික ජල සම්පාදන මණ්ඩලය තුල දීර්ඝකාලයක් මෑන් පවර් ක්‍රමයට සේවය කළ ශ්‍රම කොන්ත්‍රාත් සහ සේවා කොන්ත්‍රාත් මත ඒ සේවය කළ අය ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවයට අනුයුක්ත කරන්නේ කවදාද? ඒ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද? නොයසේ නම් ඒ මන්ද? අංක 4, රැකියාව විරහිත උපාධිධාරීන් ප්‍රමාණය වේගයෙන් වැඩි වෙමින් නැති අතර ඔවුන් සඳහා ගන්නා ක්‍රියාමාර්ගය මොනවාද? අංක 5, විශ්වවිද්‍යාල අනද්දන සේවකයන්ගේ ගැටළු වලට ගන්නා විසඳුම් මොනවාද? 5.1, ක්‍රියාත්මක එම විසඳුම් ක්‍රියාත්මක කරන්නේ කවදාද? නොයසේ නම් ඒ මන්ද? අංක 6, ග්‍රාම නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපිසපතා පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? 6.1, එම යෝජනා ක්‍රියාත්මක කරන්නේ කවදාද? 6.2, නොයසේ නම් ඒ මන්ද? අංක 7 ප්‍රශ්නය, ජාතික වැටුප ප්‍රතිපත්තිය සකස් කිරීමට සඳහා කටයුතු කරනවාද? 7.1, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? 7.2, නොයසේ නම් ඒ මන්ද?
ගරු අග්‍රමාත්‍ය
පිළිබඳ අපේ රාජ්‍යමන්ත්‍රීතුමා පිළිතුරු දෙයි. නමුත් මම ඔබතුමාගේ හා සභාවේ අවධානයට ගෙනෙන්න කැමැති සභානායකතුමාට දැන් කිව්වේ මේ ස්ථාවර නියෝගය හා එය ඇති වුණු හේතු සාධකය යළි අවධානයට ගත යුතුයි. බ්‍රිතාන්‍යයේ මේ සම්ප්‍රදාය ඇති කිරීමේ අග්‍රාමාත්‍යවරයන්ගෙන් හදිසි වැදගත් කාරණාවක් ගැන දැන් ඊයේත් අපි යම් ප්‍රශ්න ගැන විපක්ෂ නායකතුමා නගපු දේ අදත් මේ යළි රිපීට් වෙනවා. ඒ අතරතුර මේ ප්‍රශ්න සමුදායට අපි උත්තර දෙන්න ලෑස්ති. මං ඉල්ලා සිටිනවන කතා නායකතුමාගෙන් ඒ ස්ථාවර නියෝගය අනුව මීට පස්සේ කටයුතු කරන්න ඔබතුමාල බැඳී සිටිනවා අපි වෙනුවෙන්. මොකද මේක පැහැදිලිව අපි ගත්තේ හවුස් ඔෆ් කොමන්ස් වලින්. ඒක ඇතිවුණු හැටි හා මෑත කාලේ මේ ගිය පාර්ලිමේන්තු කාලෙත් යම් යම් සංශෝධනයක් කරලා ඒකට පිළිතුරු දීම පවා වේලාව ඕනම දවසේ ඕනම වෙලාවක අහන මන්ත්‍රීතුමා ඉන්න වෙනවා. අග්‍රාමාත්‍යතුමා ඇවිල්ලා පිළිතුරක් දෙනවනම් දැන් අපි අමාත්‍යංශ 10ක විතරද තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය ඇතුළට දාලා තියෙනවා. මුලාසනේට තියෙන අයිතියක් අදාළ නැති දේ කපා හරින්න. These are right on the chair. Standing order එකට පටහැනි නම් කපා හරින්න පුළුවන්. But still, I love the question. ඉතින් මේක කතානායකවරු කීප දෙනෙක් මීට කලින් කරා. මම කිසිම මන්ත්‍රීවරයෙක්ගෙන් අහන්න එපා කියන එක නෙමෙයි. අමාත්‍යංශ 10ක විතර ප්‍රශ්න ගෙනල්ලා අහුවාම අපිට උත්තර දෙන්න පුළුවන්. නමුත් අද කටයුතු අද කටයුතු අපිට මේක සභාගත කරන්න පුළුවන්. අද කටයුතු අනිත් ඔක්කොම කටයුතු යන හිටිනවා. මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ විපක්ෂනායකතුමාත් සභානායක විපක්ෂ සංවිධායකතුමා විශේෂයෙන් කතානායකතුමත්. මම රාජ්‍යමත්තුමාට උත්තර දෙන්න කියනවා. මම විශේෂයෙන් සභාගත කරන්න දැනට මේට අදාළ ප්‍රයිම් මිනිස්ටර්ස් ක්වෙස්චන්ස් මේ ක්‍රමේ අතිකරේ අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැති කාලේ ඔබතුමා සභානායකයි. එතනමුත් මේක you all followed certain procedure. Now we have gone totally outside that procedure as well as the standing order and I feel it is being misused. We can answer anything under the sun but we'll have to allocate the whole day for it.
කිරේල මැතිතුමා.
ඊයේ සමාන ප්‍රශ්න දෙකක් දීලා තිබ්බා. ඇත්ත වශයෙන්ම දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරලා තිබ්බා. ඊයේ පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රශ්න ඇති වුණේ සමාන ප්‍රශ්න දෙකක්. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ පිළිගත්තද දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරලා තිබ්බා. දැන් දෙකම පිළිගරගෙද? ඒක ඒක තමයි මේ ඒ පිළිගන්න නිලධාරී මේ ස්ථාවර නියෝග අනුව දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරලා තිබ්බා. දෙකම පිළිගත්ත නිසා තමයි ඊයේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වුණේ. ඉතින් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කියන්නේ ස්ථාවරියෝ ගැන මීට වඩා මේ පාර්ලිමේන්තුව තුල මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැතුව කාර්යාලවල මීට වඩා සර්ගිනත් කළා.
ඒ ගැන විශේෂ සුවිශේෂී අවධානය යොමු කළ අවශ්‍ය කටයුතු කරන්න කටයුතු කරනවා. ගරු රාජමාත්‍යතුමා,
ගරු නියෝජක කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශිත, ලක්ෂ්මන් කිරියල් ඇමතුමාගේ ප්‍රකාශිත තත් උනපූරකයක් එකතු කරමින් මෙතන තියෙන්නේ ගරු කතානායකතුමනි, බලපුවාම ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න පත්‍රයක්. අමාත්‍යංශත් ගණනාවක්, දෙපාර්තමේන්තුත් ගණනාවක්, ඒ වගේම මේ වෙද්දි විසඳමින් පවතින ගැටලු ගණනාවක් එකට එකතු කරලා එකට දාලා අහලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මේ මන්ත්‍රීතුමත් අවධානය යොමු කරලා මෙහෙම පාර්ලිමේන්තුව මේ දැන් අද මේ මේකට උත්තර දෙන සේරම ඇතියමුතුරු නැගිට අනික එතුමා අහන, ඊට පස්සේ අනික එතුමා ආපහු කතානායකතුමනි අහයි හරස් ප්‍රශ්නයක්. දැන් මම අගමැතිතුමා වෙනුවෙන් මේකට උත්තර දුන්නත් ඒ සියලු මේ විෂයන් ගණනාවක ප්‍රශ්න 8ක් විතර තියෙනවා, හරියට ඕ ලෙවල් ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රයක් වගේ. ඉතින් ඒකට ඒකට ප්‍රතිඋත්තරයක් දෙන්නත් සාධාරණව බෑ. ඉතින් මන්ත්‍රීතුමා මේකට එකඟ වෙනවා නම් යම් විදියකට මේ ප්‍රශ්නේ විධිමත් විදියකට අහලා සාධාරණ උත්තරයක් ගන්න අපිට දෙන්න පුළුවන්. නැත්නම් මේ උදේ මට මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ අපේ නිලධාරීන්. ඒතකොට ඒකට මට මේකට බලලා මේක කියවන්න නම් පුළුවන්. කියවලා සභාව සම්මත කරලා දෙන්න පුළුවන්. එහෙමද හොඳ මන්තුමා, නැත්තම් මේක විධිමත් විදියට අහලා දැනගන්නවද කියන එක පොඩ්ඩක් දැනගන්න කැමති.
ගරු වීරසමනවන්තවා,
ගරු නියෝජක කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරෙන්ගේ වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා. ඒක ස්ථාවර නියෝගවල එක දෙන අගමැතිතුමා කියපු කාරණාව සත්‍යයක් වෙන්න පුළුවන්. අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්නය කාලීන අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් කියන කාරණාව. නමුත් මේ කාරණාවේදී මම දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අවුරුදු 4ක් ගරු කතානායක නියෝජක කතානායකතුමනි, මට පළවෙනි අවස්ථාව හම්බෙන්නේ ආණ්ඩු හිටියදී, ත්‍රිපක්ෂීය හිටියදී අගමැතිතුමාගෙන් අහන්න හම්බෙන පළවෙනි ප්‍රශ්නේ මේ. එතකොට ගරු අගමැතිතුමනි, අපි මම අහන්න නැතුව මොකක්ද අහන්නේ? ඔබතුමාත් එක්ක පෞද්ගලික කාමරයට ගිහිල්ලා අහන්නද? මේ ප්‍රශ්නවල තියෙන වාලින වැදගත්කම සහ කාරණාව සම්බන්ධව මම කියන්නේ ආණ්ඩුවේ ඉදිරියට විශාල මැදිහත්වීමක්
වෙලා තියෙන ආණ්ඩුවේ
ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද නැද්ද කියන එක ආණ්ඩුවේ පාර්ශවයෙන් තීන්දුව කරන්න මා කල්ප උපකල්පනය කරන සහ මම මේ දේශපාලනය තුළ මේක ඉතාමත් වැදගත් කියන කාරණාවක් විදිහට කල්පනා කළා තමයි මේ ප්‍රශ්නේ මතු කරේ. ඒක නිසා මේ කාරණාවට උත්තරය බලාපොරොත්තු වෙනවා, උත්තර දෙනවද නැද්ද කියන.
ගරු කතානායකතුමනි, තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද කාරණාව කියලා. මම මේකට උත්තර දෙන්නම් මේ දීලා තියෙන විදිහට. පළවෙනි ප්‍රශ්නෙට නැත, දෙවනි ප්‍රශ්නේ ඒ සඳහා ක්‍රියා මාර්ග මොනවාද අවස්ථානුකූලව ගනු ලැබේ. ඊට පස්සේ අහලා තිනවා තවත් ප්‍රශ්නයක්, ඒකේ පැන නොනගි. ඊළඟට අහලා තියෙන මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තීරණ ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාවක් මේ වෙන විට ඉදිරිපත් කර ඇති අතර අදාළ අනුමැතිය ලද පසු සති දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඊළඟ එක ජාතික ජල සම්පාදන ප්‍රවාහන මණ්ඩලයේ ස්ථාර කාර්ය මණ්ඩලයේ අනුයුක්ත කළ හැක්කේ එහි අනුමත කාර්ය මණ්ඩලයේ ඇති පුරප්පාඩු සඳහා පමණි. එහෙත් අනුමත කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු නොමැති බව වාර්තාවේ. එමෙන්ම පවතින ආර්ථික අර්බුද හමුවේ ඉලැඹි රජයේ ප්‍රතිපත්ති අනුව සියලු නව බඳවා ගැනීම දැඩි ලෙස සීමා කර ඇත. උක්ත තත්ත්වයේ යටතේ මැන් පවර් ක්‍රමයට සේවය කරන කාර්ය මණ්ඩලයේ ස්ථාවර කිරීමට කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමටත් හැකියාවක් නොමැත. ඊළඟ 3.1 ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග පැන නොනැගි. ඊළඟ 3.2 පැන නොනැගි. ප්‍රශ්න 4, උපාධියේ මූලික සුසුකමක් ලෙස සලකන ලබන තනතුරු හා ඒවා සඳහා සීමාකාරී තත්ත්වයේ යටතේ උද අත්‍යවශ්‍ය තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කෙරෙමින් පවතී. උදාහරණයක් ලෙස දීතව්‍යාප්ත සේවාවන්ට බඳවා ගැනීම තරඟ විභාගයන් එළම සිම්ම පැවැත්තේ. රජයේ පාසල්වල ගුරුරුන් බඳවා ගැනීමද සිදු කෙරේ. රාජ්‍ය විශ්වවිද්‍යාල තේරීපත් වන සිසුන් අතරින් විශේෂයෙන්ම මානව ශාස්ත්‍රය හා සමාජ විද්‍යා යනාදී උපාධිධාරීන් රැකියා ගත කිරීමේදී රැකියා වෙළඳපොළ ඉල්ලුමක් නොමැති වීම ආශ්‍රිතව ගැටලු මතුවන්නට විය. එම තත්ත්වයේ පිළියමක් ලෙස මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග හරහා උපාධිධාරීන් රැකියා ගත කිරීමට ප්‍රතිසතයේ ඉහළ නම් ඔය ඇත. දීර්ඝ විස්තරයක් තියෙනවා, ඒක සභාගත කරන්නද? පස්වෙනික විශ්වවිද්‍යාල අධ්‍යන සේවේ ගැටලු සඳහා විසඳුම මේ වෙද්දී ඒ පිළිබඳව අපේ රාජ්‍ය අමුතුමත් සභාවෙත් කතා කරා වැඩ පිළිවෙලකුත් දියත් කරා රාජ්‍ය අමුතුමත් මෙතන ඉන්නවා ඒක වෙනම දැනගන්න පුළුවන් රාජ්‍ය අමුතුමට ඒ පිළිබඳව උත්තර දෙන්න පුළුවන් ඒ වගේම ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න අහලා තිනවා ගරු කතානායකතුමනි ග්‍රාම නිලධාරීන්ගේ සේවාව සහ සේවා ව්‍යවස්ථාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මේ වෙද්දී ඒ පිළිබඳව අනුමත කරලා ගරු අගමැතිතුමත් අස්සම් කරලා මමත් ඒක සඳහා දීර්ඝ ලෙස සොයා බැලීම් කරලා කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දීලා රාජ්‍ය සේවා කොමිසමට යොමු කරලා තියෙනවා දැන් සමහරු දැනගෙන තියෙනවා රාජ්‍ය සේවා කොමිසම මේ වැඩේ වෙන්න යනවා කියලා ඒ නිසා ලංකාවේ මේ වෙද්දී ඒක බෙදා ගන්න ගොඩක් අය පොර කනවා ඉතින් මේ වැඩේ කෙරෙනවා මට ආරංචිය ලැබුණා ඊයේ මේ ප්‍රශ්නේ ආපු වෙලේදී හොයා බලපුවාම රාජ්‍ය සේවා කොමිසමට යම් පිරිසක් ලියුමක් දීලා තියෙනවා මේක අනුමත කරන්න එපා කියලා ඉතින් දන්නේ අපි ප්‍රශ්න විසඳන්න යද්දී ඒ ප්‍රශ්නේ විසඳනවට කැමති නැද්ද දන්නෙත් නැහැ ඒ විසඳන ප්‍රශ්නේ බෙදා ගන්න ගොඩක් අය උත්සාහ කරනවා ඒ වගේම ඔබතුමාව දැනුවත් කරන්න කැමති එකම ප්‍රශ්නයක් දිගටම එක ළඟ අහන්න දෙන්න එපා මේ ප්‍රශ්නේ මීට සති කිහිපයකට කලින් ඒ කියන්නේ 2024 5යි 22ත් මේ පාර්ලිමේන්තුවේ මේ විදිහට මහලා තියෙනවා මේ කාල සීමාව තුළ මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න එකම ප්‍රශ්නේ 5-6 වතාවක් අහලා තියෙනවා ඉතාමත් වැදගත් ආකාරයකට සියලු කරුණු කාරණා සහිතව පිළිතුරු ලබා දීලා තියෙනවා ඒ අයට ඒ වගේම මේ ප්‍රශ්නේ පිළිබඳව විපක්ෂ මැතිවරණතුරු මාත් එක්ක පෞද්ගලිකවත් කතා කරලා ඒ අය දුරකථනයෙන් කතා කරලා මේ වෙන කාරණා පිළිබඳව දැනගෙන මට උදව් කරලා තියෙනවා ඒකටත් ආණ්ඩු විපක්ෂ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා එතකොට ගරු කතානායකතුමනි මේකේ තව ජාතික වැටුප් ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්නයක් අහලා තිනවා ඒ ප්‍රශ්නටත් දීර්ඝ උත්තරයක් තිනවා මෙතන සභාගත කර
හොඳයි බොහොම සතුටුයි
උත්තර දෙන්න ටිකක් සංකීර්ණ බවත් පිළිගන්නවා. නමුත් ගරු අගමැතිතුමනි මේ ප්‍රශ්නය මේ මොහොතේ අපේ රටේ හැම ශ්‍රේෂ්ඨයක්ම ඉතාමත් කලකිරීමට සහ සංකීර්ණත්වයට පත්වලා තියෙන නිසා වෙන මතු කරන ප්‍රශ්නයක් මිසක් පෞද්ගලිකව වෙනත් දේශපාලන සහ වෙනත් කාරණාවක් මතු කරන ප්‍රශ්නයක් නෙවෙයි. ගරු අගමැතිතුමනි මේ රාජ්‍ය පරිපාලන සේවා චක්‍රලේඛයක් නිකුත් කර මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛය 2022 4 26 ජාතික අයවැය චක්‍රලේඛය 2022 අලෙවිරක් 3 කියන චක්‍රලේඛය ඒ වගේම ගරු අගමැතිතුමාගේ අස්සනින් 2022 9/12 කැබිනට් මණ්ඩල තීන්දුවෙන් ගත්ත තීන්දුවත් එක්ක රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධව මේ පවතින ආර්ථික තත්ත්වවල තීන්දුවක් ගත්තා. ඒක අපි පිළිගන්නවා මේ පවතින තත්ත්වයන් තුළ සාධාරණ කාරණාවක් කියලා. දැන් අවුරුදු දෙකකට පස්සේ ඔබතුමාගෙන් අහන්න සහ මතුවෙන කාරණාව මේ බඳවා ගැනීම උසස් වීම සහ වෙනත් කාරණාත් ගත්ත තීන්දුව මේ ආර්ථික ප්‍රශ්නය ක්‍රමණය කරන්න ගත්ත තීන්දුවක්. ඒක ඒ වෙලාවේ ගත්ත නිවැරදි තීන්දුවක්. දැන් මේ කාරණාව සම්බන්ධව යම් පසුවිපරමක් කිරීමක් සිදු වෙලා තියෙනවද කියලා අහන්නේ කරු කතා අගමැතිතුමනි මේක තුල ගොඩක් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමේ බරපතල ප්‍රශ්නයක් පැනගිලා තියෙනවා බරපතල ප්‍රශ්නයක් ඒක නිසා මේ රාජ්‍ය ආයතන එතනින් ඉස්සරහට ගෙන යන්න අත්‍යවශ්‍ය නිලධාරී බඳවාගැනීම් ප්‍රශ්න තියෙනවා ඒක නිසා මේ චක්‍රලේඛය පිළිබඳව යම් පසුවිපරමක් වෙලා තියෙනවද කියන කාරණාව අගමැතිතුමා හෝ රාජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න කැමැති
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අමාත්‍යංශ මට්ටමින් සතිපතා මේ පිළිබඳව සාකච්ඡා කරනවා මේ පිළිබඳව කරුණු විමසනවා අර අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව කමිටුවක් පවත්වලා තිනවා ඒ කමිටුවේ නිර්දේශ උපදෙස් සහ ඒ ඉදිරි ක්‍රියාමාර්ග අනිවින් පවතිනවා අපේ උපදේශක කාර්ක සභාවෙත් මේ පිළිබඳව කතා කරමින් පවතිනවා අවශ්‍ය රාජ්‍ය සේවා කඩාවැට්ටීමකට ලක් නොකර ඒවාට අවශ්‍ය බඳවා ගැනීම කරමින් ඉදිරියට යන්න කටයුතු කරමින් පවතිනවා රටේ තියෙන තත්ත්වය අපි තේරුම් ගන්න ඕන අවුරුදු දෙකකට කලින් රාජ්‍ය සේවකයන්ට එකවර පඩි ගෙවන්න බැරි තත්ත්වයක් තියෙදි තමා ගරු අග්‍රාමාත්‍යතුමත් මමත් මේ අමාත්‍යංශේ බාරගත්තේ වර්තමානයේ වෙද්දී ඒක පඩි ගෙවන තැනට හදලා යම් විදියකට අර කියන විරසමුණි මන්තුමා කියන ආයතන පවත්වාගෙන යන්නට අවශ්‍ය සේවකයන් බඳවා ගැනීමක් කරමින් පවතිනවා එනිසා මම එතුමගින් එතුමා මතු කරපු ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් ලබා දෙනවා ඔව් අපි නිරන්තරයෙන් මේ පිළිබඳව බැඳී සිටිනවා සහ සොයා බලනවා මේ පිළිබඳව අපිට හැකි පළවෙනි අවස්ථාවේදී රාජ්‍ය සේවයන් සේවයට අවශ්‍ය අය බැඳවා ගැනීමට කටයුතු කරනවා
හොඳයි බොහොම ස්තුතියි
දොම දෙවන අතුරු ප්‍රශ්නය මම දන්නේ අපහසුතාවට පත් නොවන ආකාරයට විශේෂයෙන්ම මේ හැමදැනක්ම කරු අගමැතිතුමනේ ඔබතුමා අපි මේ මොන ආණ්ඩුව හිටියත් විපක්ෂ හිටියත් මේ වැටුප් සහ වෙනත් කාරණා සම්බන්ධව මෙතෙක් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක නිසා වෛද්‍යවරුන්ට ඩැට් එක දෙනකොට සෞඛ්‍ය පල්ලෙහා කාර්ය මණ්ඩලයක් ඩැට් දීමනාව ඉල්ලනවා. ඒවගේම එක ශේෂ්ඨක අධ්‍යාපන ශේෂ්ඨයේ රට අධ්‍යාපන ඇමැතිතුමනි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ එක එක ශේෂ්ඨයට සාධාරණයක් කරනකොට එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්න ගණනාවක් උපන්නගෙනවා මේ වැටුප් විසමතාවයන් සම්බන්ධ කාරණාවෙදී ඒක නිසා කවුරු ආණ්ඩුව ආවත් අද ඔබතුමාලා ඉන්නවා හෙට කවින කෙනෙක් එන්න පුළුවන් තව කෙනෙක් එන්න පුළුවන් මේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් කියන කාරණාව සමාජයේ ඉතා ඉල්ලීමක් තියෙන කාරණාවක් මේ ගැන යම් යම් අවස්ථාවන් වල ක්‍රියාත්මක වුණා නමුත් ඒවා අර ඉතිහාසයේ විතරක් එකතු වෙච්ච කාරණා බවට පත් වෙනවා ජාතික වැටුප් ප්‍රතිපත්තියක් කියන කාරණා මේ හැම ශේෂ්ඨයක් සම්බන්ධවම ජාතික වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවන තාක්කල් මේ අර්බුදයන් සඳහන් හම්බෙන්නේ නැහැ අද හැම ශේෂ්ඨම ග්‍රාමීදාරින් අද මේ අර්බුදය තුළ විශාල ප්‍රශ්නයක් ඉන්නවා ඔවුන්ගේ වැඩ වර්ජනයක් සහ වෙනත් කාරණා තියෙනවා තවත් ප්‍රශ්න කරනවා තමයි මම එකින් එක කියන්න යන්නේ නැහැ ඒක නිසා වැටුප් ප්‍රතිපත්තියක් සඳහා වන ප්‍රයාමාර්ගය දැන් මේ පාර්ලිමේන්තුවේ මේ දවස්වල හැමදාම 50 ගණනාවක් සම්මත වෙනවා විශාල මැදිහත්වීමක් එක්ක ඒක ආණ්ඩුව සහ රජය මගින් ගන්නා ඒක නිසා ජාතික වැටුප් ප්‍රතිපත්තියක් කියන කාරණාව මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ගොඩ ගන්න පුළුවන් කාරණාවක් ඒක නිසා කවුරුත් එකතු වෙලා එවැනි ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සැදීම සඳහා වන ක්‍රියාමාර්ගයක් ගන්නවා අදයි ගන්නවා නම් ඒ ක්‍රියාමාර්ගයේ කුමන කාරණාවක්ද කියලා දැනගන්න කැමතියි
කරුවා
නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා ගොඩනගන ප්‍රශ්නේ අපි හැමෝටම එකතු වෙලා කරන්න ඕන කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ වගේම මේ වෙද්දී එතුමා කියනවා වැඩ වර්ජනයක් තිනවා කියලා ග්‍රාම නිලධාරීන්ගේ සමහර පිරිසක් ඒකට හිටියත් බහුතරයේ අපි කලේ ගුණ දක්වන්නට ඕන මට කලිනුත් ඊයේ දවසේ ස්තුති කළා අපේ රාජ්‍ය මැතිතුමා ප්‍රමිත බණ්ඩාරතෙන්න කොන් මැතිතුමා මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයට වසමින්න ග්‍රාම නිලධාරී සහ ශේෂ නිලධාරී ওই වර්ජන කිසි දෙයක් නැහැ ඔවුන් ඉන්නේ මඩේ වතුරේ වගුරේ ගෙවල් කඩන් වැඩිච්ච තැන්වල මිනි තියෙන තැන්වල ඉඳලා ඔවුන් ඒ සේවය කරනවා අපි මෙතෙන්ට ඇවිල්ලා වුණුත් මේ වැඩ කරන එක අපහසුතාවයට පත් කරන්න වැඩ වර්ජනයක් කරනවායි කියන එක කියන්න හොඳ නැහැ. ඒ අයටත් අගෞරවයක්. සමහර වෘත්තීය සමිති නායකයන් මේ මම පෙර කිව්වා වගේ මේ ව්‍යවස්ථාව එළියට එන්න තව රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ලබා දෙන්න දින කිහිපයක් තියදී ඒක තමන්ගේ අතට පත් කර ගැනීම වැඩපිළික් යනවා. ඉතින් විරසුමන මන්තුමා කිව්වා වගේ එතුමත් මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව ගේන්න මහන්සි වෙච්ච මන්ත්‍රීවරයෙක් එතුමට විපක්ෂයට අද ගිහින් විපක්ෂ ඉන්නවා කියලා ප්‍රශ්නයක් අහලා සතුටු වෙන්න සහ ඒක මීඩියා දාගන්න ලේසි. හැබැයි මේ කාරණාව අපි හැමෝටම ජනමතයේ දුන්නේ වීරසුමන මන්තුමටත් මටත් රටේ 69 ලක්ෂයක ජනමතයක් දුන්නේ මේක හදන්න. එහෙනම් පැනලා යන්නේ නැතුව අපි කට්ටිය එකතු වෙලා මේක හදමු. අපි දැනටත් මේ වෙනුවෙන් වැඩ කටයුතු කරනවා.
හොඳයි බොහොම ස්තුතියි.
හරි දෙක ඉවරයි. දෙක ඉවරයි.
හරි ප්‍රශ්න අංක 3 ගරු මේජර් සුදස්සන දෙනී පිටිමැතුමා.
අර නියෝජ්‍ය කතානායකතුමනි අද ලෝකල පරිසර දිනය ජූනි 5 වෙනිදා මම හිතන්නේ මම වාසනාවන්තයි අද වගේ දවසක අපේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යතුමාගෙන් මේ ප්‍රශ්න අසන්න ලැබීමත් සම්බන්ධව ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින උද්භිත උද්‍යාන සඳහා ඉහළ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණයක් පවතින අතර පළාත් 9 සදාම උද්භිත උද්‍යාන ඇති කිරීම තුළින් දේශීය ආර්ථිකයට විශාල ආදායමක් උපයාගත හැකි බව නොරහසකි. එමෙන්ම පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මෙම උද්‍යාන වැදගත් වේ. ශ්‍රී ලංකාවේ පළාත් 90 දැනට පවතින උද්භිත උද්‍යාන සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද? ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව ශාක සංරක්ෂණය ඖෂධ පැලෑටි හා මල් වගා කිරීමේ කර්මාන්ත දියුණු කිරීම සඳහා කටයුතු කිරීම ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමක් වන අතර ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්වන්නේද? ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන පරිදි ජාතික උද්භිත උද්‍යාන පිහිටුවීමට සැලසුමක් පවතින්නේද? නොයසේ නම් ඒ මන්ද සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල නාගරික වනාන්තර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේද? තිබේ නම් එහි වර්තමාන ප්‍රගතිය කුමක්ද?
කරුවක් ග්‍රාමතුමා
මගේ කරන ගරු සුදර්ශන දෙනපිටිය මැතිතුමාට අහන පස්සේ බොහෝ විට සම්ප්‍රදායික ප්‍රශ්න වලින් පෙරුණු සභාවට අද වැනි දිනක එතුමා සඳහන් කරා මේ ප්‍රශ්නය ඇසීමත් ඉතාම මිහිරි අවස්ථාවක් මොකද ලොව සාකච්ඡා වෙන්නේ අද දිනේදී අපේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහායි. ඒ නිසා එතුමා ඉතාම වැදගත් කාරණාවක් අනාගතය සඳහා ඇසීම ශ්‍රී ලංකාවේ අපේ රාජ්‍යමත්තුමා මේ කාරණාවේ විශේෂයෙන් අදාළ අමාත්‍ය අමාත්‍යතුමා වෙනුවෙනුත් මම පිළිතුරු දෙන්නම්. ඒක දැනට පවතින උද්භිද උද්‍යාන සංඛ්‍යාව 5යි. රාජකීය උද්භිද උද්‍යානයේ පේරාදෙණිය මධ්‍යම පළාත හග්ගල ජාතික උද්භිද උද්‍යානයේ නූරිලය මධ්‍යම පළාත හෙන්රත්ගොඩ උද්භිද උද්‍යානයේ ගම්පහ බස්නාහිර පළාත සීතාවක උද්භිද උද්‍යානයේ අවිසවිල්ල බස්නාහිර පළාත මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ හම්බන්තොට ඒ පළාත්වල ඒ ප්‍රදේශවල සමයි පීදැනට පිහිටා තියෙන. දෙවැනි ප්‍රශ්නේ ඉදිරිය සඳහා වගකීමක් සඳහා වැඩ කිරීම දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගල ප්‍රගතිය ඇමුණම එකෙහි තිබෙනවා. ප්‍රශ්නය තුන පළාත් 9 ආවරණය වෙන පරිදි ජාතික උද්භිද උද්‍යාන පිටවීම සලස්වා පවතින්නේද? එසේ නම් මන්ද පළාත් 99 දේශගුණක කලාප අනුව උද්භිද උද්‍යාන 10 පිටවීමට සැලසුම් කළා තියෙනවා. මේ වෙන විට උද්භිද උද්‍යාන ව්‍යාප්ති සැලසුම් කර ඇති ආකාරය ගාලක් නීමන කඩලාන උද්භිද උද්‍යානය, වවුනියාව උද්භිද උද්‍යානය, අම්පාරය, පොළොන්නරුව, දිනියාය වැනි සැලසුම් ගතව අද අපි ඉලක්ක කරගෙන තිබෙන්නේ සකස් කරලා තිබෙන්නේ ඒ විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ඒ ශ්‍රේෂ්ත්‍රයේ කාලයක් යදී කටයුතු කරපු අය. එනිසාහි ප්‍රයෝජනය ප්‍රදේශවාසීන්ට පමණක් නොව රටපුරා විහිදී සිටින ජනතාවටත්, ඒ වගේම පාසලන දරුවන් සමදෙනාටත් ප්‍රයෝජනයට පරිවර්තනය කරගන්න පුළුවන් වූ ඉලක්කයන් කරා අපි වැඩ කිරීම. ප්‍රශ්නය 4 පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගරු ජනාධිපතිතුමා ගිය අවැලේකෙනෙදි සකස් කරයි යනු යමින් සියලුම පළාත් පාලන ආයතන බලපදේශ තුළ නාගරික වනන්තර එසේ නැත්නම් නාගරික හරිත කලාප ඇති කිරීමේ වැඩසටහන දැන උපදෙස් දීලා තියෙනවා. දැනට පළාත් පාලන ආයතන විසිරුවා හැරී තිබෙන කාල පරිච්ඡේදයක නාගරික වනන්තර සම්බන්ධයෙන් 5 ක්‍රියාමාර්ග නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ තේ නාගරික වන සංකල්පයට මේ ආදේශ කිරීමේ ඉඩකඩ, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලබන විවෘත භූමි අවකාශ සංවර්ධන සලස්ම නාගරික මනන්තර සංකල්පය විවෘත භූමි සලස්මෙන් විවෘත භූමි අවකාශ නාගරික උද්‍යාන විය හැකි, උද්භිද උද්‍යාන විය හැකි, කුඩා උද්‍යාන විය හැකි, විශේෂ පිට්ටනි විය හැකි, නාගරික වන උද්‍යාන විය හැකි, පසු උද්‍යාන විය හැකි, නාගරික තෙත් බිම්ද අන්තර්ගත කර තිබෙන ජලාශ්‍රිත උද්‍යාන ලෙසද සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතන විසින්. ඒ වගේම විවිධ පළාත් පාලන ආයතන විසින් මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට දීර්ඝ කාලයක විශේෂයෙන් අපේ රටේ පැරණි මහනගර සභාවල ඒ සැලස්ම ආරම්භකට ක්‍රියාත්මකව පවතිනවා. ඒ නිසා මෙතුමා මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වැඩපිළිවෙල ගැනද අවධානය යොමු කරන්ට උදව් වීම සඳහා මේ ප්‍රශ්නය යොමු කිරීම ගැන.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ කතානායකතුමනි, ගරු අග්‍රාමත්තුමට බෙහෙවින් ස්තුතියි. ගරු අග්‍රාමත්තුමනි, දැන්ට අපේ ප්‍රදේශයේ බදුලි දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ඒ වගේම නුවරළියේ දිස්ත්‍රික්කෙත් මල් වගාකරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ වෙනකොට ගොඩක් මල් ආනයනය කිරීමක් සිදු වෙනවා විදේශ රටවල් වලින්. ප්‍රවෘත්ති. ඒක නිසා ඒ සම්බන්ධව අපේ ඇත්තම ගොවීන් මල් හදන මල් නිෂ්පාදනය කරන ගොවීන් අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එම නිසා ගරු අග්‍රාමාත්‍යතුමනි මේ මේ ඉම්පෝට් සීමා කරලා කන්ට්‍රෝල් කරලා අපිට පුළුවන් නම් මේ මල් ගොවීන් තව තවත් දිරිමත් කරන්න අපිට මේ නිෂ්පාදන සියල්ලම කළ හැකි. ශීයම් පිච්ච මල්, රෝස මල් මේ වගේවත් දැන් ඉම්පෝට් කරන තත්ත්වයට පත් වෙලා. ඒක නිසා මේක ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ ගැන ඔබතුමාගේ ඒ මල් ගොවීන් දිරිමත් කරන කටයුත්තක් මේ වෙනකොට සිදු කිරීමක් සිදු වෙනවද කියලා මම අහන්න කැමතියි.
ගරුවගල අදාළ දෙපාර්තමේන්තුව අදාළ ආයතනයට මේ යොමු කරන සාකච්ඡා කළා තිබෙනවා. ඔබතුමා මම හිතන්නේ චීනයේ සංචාරයේදී මේ පිළිබඳ තියෙන චීනය අද තුන්වෙනි ස්ථානයට පැමිණලා තියෙන අවුරුදු 10ක් ඇතුළතදී මල් අපනය කිරීම සම්බන්ධ ඒ මධ්‍යස්ථානයට ඔබතුමාත් මන්ත්‍රීවරු ගණනාවක් ගොස් ඒ පර්යේෂණකරුවන්ද ලංකාවට පැමිණ තිබෙනවා. ඒ නිසා කන්ද උඩරට විශේෂයෙන් බදුල්ල, නුවරඑළිය, මහනුවර, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල මේ ශේෂ්ත්‍රයට ඇතුළත් වීම සඳහා ඒ සාකච්ඡාවල් ක්‍රියාත්මක කළ හැකි බවට පරිවර්තනය කරන්න මේ පැමිණ සාකච්ඡා කරන ක්‍රියාවලිය අපි සාර්ථක කරගන්න ඉඩම් නිදහස් කිරීමටද රජයේ සූදානම් බව පෞද්ගලික අංශයට අපනයනයේ සඳහා පිවිසෙන්න තීරණයක් අරන් තියෙනවා. ඒ ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ ඒ ප්‍රදේශයේ හැටියටත් සුවිශේෂ වැදගත්කමක් මේ පිළිබඳ දක්වලා තියෙනවා. ඒ කාලේ ඉඳන් කොළඹට නැත්නම් කොළඹ ඉඳලා අපේ නිශ්චිත විදේශ රටවල් වලට ගමන් කරන්න කැමති අයත් මල් අරන් යන්නේ එක්ක මණ්ඩාර වලින් කොහොමද වැරදි එක්ක නූරලෙන් එක රාත්‍රී කාලයකදී මුළු කෝච්චියක් එනවා කොළඹට දුම්රියක්. ඒ තරම් දිනුව තිබුණු මේ ශේත්‍රය අපනයන ශේත්‍රය කරා වඩා දියුණු කරන්න ඒ උත්සාහයට මූලික සැලැස්මක් සකසමින් තිබෙනවා.
හොඳයි කරුවන්තිතුමනි. හරි ප්‍රශ්න අංක 4 ගරු අකිල සා කිරියල මන්තෝ
අපි මිනිසා කාන්තන මන්ත්‍රීතුමත් එමෙතුමත් ඉන්නවා. දැන් ඊයේ ඕසයිට් කමිටියක තිබුණා ගරු නියෝජිත කතානායකතුමනි අර විදුලි බල පනත ගැන. දැන් අපි සංශෝධන ගණනාවක් ඉදිරිපත් කෙරුවා. ඇත්ත වශයෙන්ම ඕසයිට් කමිටියේ සභාපතිතුමා කියලා දෙන්න පිළිගන්නවා කියලා. ඉතින් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ දැන් ඊයේ සංශෝධන අපිට අද ඕන. මොකද හෙට විදුලි බල පනත විවාදයට ගන්නව නම් ඒ සංශෝධන අපිට අද ඕන. මොකද අපි දැට ගන්න ඕන අපේ සංශෝධන පිළිගත්තද එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ සංශෝධන පිළිගත්තද. මොකද එහෙම නැත්නම් ඔන්ලයින් පනත වගේ අන්තිමට මේක මේ මේ කඩිමුඩියේ සම්මත කරලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ දීපුරටි සංශෝධන අනුමැතියක් නොලැබපු සංශෝධන මෙතනින් සම්මත වෙන්න පුළුවන්. ඉතින් අද අපිට සංශෝධන ටික අවශ්‍යමයි. ඒකයි අපේ දෙරිපිටිය මන්ත්‍රීතුමත් ඉන්නවා අපේ කාන්තර එමෙතුමත් ඉන්නවා අද අපිට අවශ්‍යයි. මොකද අපි දැනගන්න ඕන අපේ සංශෝධන වලින් පිළිගන්නේ මොනවද පිළිගන්න නැත්තේ මොනවද කියලා.
හොඳයි මන්ත්‍රීතුමා. කාන්තනායි
අරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ දවසේ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට විපක්ෂ නායකතුමත් සහභාගී වුණා. ඒ වගේම එහිදී අනුමත කරා අපි ආණ්ඩුව වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කළ තියෙන හැම සංශෝධනයක්ම පිළිගන්න අපි එකඟ වුණා. ඒ අනුව අපි ආණ්ඩුවෙන් වෙනත් සංශෝධන ඉදිරිපත් කරන්නේ නැහැ. ඊට අමතරව ආංශික අධීක්ෂණ කාර්ක සභාව තව එක සංශෝධනයක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම 50%ට තියෙන ලිමිට් එක 15%ට ගේන්න ඒකට අපි එකඟ වුණා. ඒ සංශෝධන ඒ 15%ට ගේන එකට එකඟව සහ ශ්‍රේෂ්ඨාධිකරණේ ලබා දීලා තියෙන සියලුම සංශෝධනවල පිළිගන්නෝ ඒ සංශෝධන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු නිසා හෙට දවසේ නියමිත ආකාරයට අපි විවාදේ පවත්වන්න කටයුතු කරනවා.
හොඳයි. ඔව්. කිරියල මතුවා.
We want the amendments today. We don't want the amendments last moment because like the online bill amendments that were not supported by the Supreme Court but ultimately passed. So
හොඳයි කරමු.
We want the amendments today.
ඔව්. කාන්තර විජේසේකර මතුවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක මම හිතන්නේ කාර්ක සභාව ලබා දෙයි. ඒතුමන්ට ඒක බලන්න පුළුවන්. අපිට කියන්න තියෙන්නේ අපි අලුතෙන් අලුත් සංශෝධන ගේන්නේ නැහැ කියන එක.
හොඳයි.
ඔබතුමාට ප්‍රශ්නයක් තියෙන්නේ අපි තව සංශෝධන ගෙනාවොත් නේ. අපි සංශෝධන වෙන දේවල් ගේන්නේ නැහැ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟ වෙච්ච සංශෝධන පමණයි අපි ඉදිරිපත් කරන්නේ.
හොඳයි. මේ ප්‍රේමිත බණ්ඩාර මහත්තයා අමතුමානේට.
නැත් මේ
ඔව් ඒක තමයි.
හෙලෝ.
ඔබතුමා
ගැටලුවක් තියෙනවා මට විනාඩි මොමෙසද
අපි
අපිට අත වශයෙන්ම සෙක්ටොරල් ඕසයිට් කමිටියට එන්න බලාපොරොත්තු වුණා
හරි
පොඩක් ඉන්න විනාඩියක්
ගරු මන්ත්‍රී මාන
විනාඩියක් දෙන්න මේක වැදගත් ගැටලු ප්‍රශ්නයක්
ගරු මන්ත්‍රී ඔකට විවාදයක් තියෙනවනේ එතෙන්දී ඉතුරු ඒවා කතා කරන්නේ
විවාදයක් ගන්න නෙමෙයි අහන්නේ
ඔව්
මේ සංශෝධන ගැන අහන්නේ
මේක තමයි සංශෝධන විදුලි බල පනත ගැනනේ
නෑ
විදුලි බල පනත ගැන හෙට ඇනිද විවාදේ තියෙනවනේ
නෑ ඒක නෙමෙයි අහන්නේ අපි සංශෝධන වාක්‍යයක්
මේ අපි
නියම
පැත්තට ගරු අකිල සාලිය එල්ලාවල මැත්තම ප්‍රශ්න අංක 4 නෑ අදාළ ප්‍රශ්නයක් ඇහුවේ නෑ මේ තුන පැහැදිලි කිරීමක් කරේ ගරු මන්තම ප්‍රශ්න ඉදිරිපත්
කරා ගරු අග්‍රාමාත්‍යතුමා ගරු අග්‍රාමාත්‍යතුමනි 2024 5 15 දින සිට 2024 5 30 දින දක්වා කාලය තුල ආපදාවල ලක් වී ඇති චංචල නිශ්චල දේපළවල වටාකම වෙන්වෙන් වශයෙන් දිස්ත්‍රික් කණ්ඩු කොප්මණද සිදුව ඇති ජීවිත හානි කොප්මණද මේ වන විට කොප්මණ සංඛ්‍යාවකට වන්දි මුදල් ගෙවා ඇද්ද තවදුරටත් ගෙවිය යුතු ඇති වන්දි මුදල් ප්‍රමාණය කොප්මණද අංක 2 මෙම ආපදාවන් සඳහා සහන සැලසීමට රජයේ කොප්පණ මුදලක් වෙන් කර ඇද්ද එම මුදල කොතෙක් දුරට ප්‍රමාණවත් ඇද්ද අංක 3 දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි හඳුනාගත් නිරන්තර නායෑම් වලට ගංගා වතුර තත්ත්වයන්ට ලක්වන භූමි ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආරක්ෂාව හා උන් වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට ඇති හැකියාව පිළිබඳ රජයේ සතු කිසියම් සැලසුමක් හෝ වැඩපිළිවෙලක් තිබේද එසේනම් එහි වර්තමාන ප්‍රගතිය කුමක්ද
කරුව අග්‍රමාත්‍ය
කරු නියෝජකතානායක තුමනි මේ ප්‍රශ්නය ඊයේ දවසම දිනේ භාගයක්ම සාකච්ඡා කරපු ප්‍රශ්නයක්. නමුත් මං හිතනවා ඉතාම වැදගත් වෙන්නේ ඉල්ලාවල මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය අහුවේ ගිය සිකුරාදා. මොකද ඩෙඩ්ලයින් වස් ෆ්‍රයිඩේ. ගිය සිකුරාදා තමයි ප්‍රශ්නයට කල් දෙන්න තිබුණ අවසාන අවස්ථාව. ඊට පස්සේ තමයි මේ ධාරානිපාත වර්ෂාව ඉතිහාසගතව ඇදහැලුනේ මිලිමීටර් 400ක පමණ ඔබතුමාගේ ගම් ප්‍රදේශයෙන් පල්ලෙහා ඉඳන් අපේ පළ ප්‍රදේශ ඔක්කොම යට වුණා. කවදාවත් යට වෙච්චි නැති ප්‍රමාණය. ඒ නිසා මේකට පිළිතුරක් අපේ රාජමන්ත්‍රීතුමා ඊයේ දුන්නා. අද දෙයි ඊට වඩා මම කාලය ගන්නේ නැහැ. ඔබතුමාට දීර්ඝව ඊට පස්සේ පිළිතුරු දෙතෑක අපි කාලය අරන් තියෙන නිසා.
ගරු ප්‍රමෙත බණ්ඩාරමෙතුමා.
ගරු නියෝජ කතානායකතුමනි පළමු ප්‍රශ්නට පිළිතුර මම ඔබතුමා අහලා තියෙන 30 වෙනිදා වෙනකන් නමුත් මං අද වෙනකන් තත්වේ 5යි 15 දින සිට 20යි 24 ජූනි මාසයේ 4 වෙනි දින දක්වා කාලය තුල ආපදාවට ලක්ුණු තත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම් චංචලහ නිෂ්පල දේපල වල වටිනාකම මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තක්සේරු කරමින් පවතී අදාළ අවසන් තොරතුරු මෙතෙක් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යාලය වෙත ලැබීමට නියමිතයි වාර්තා වී ඇති පරිදි පූර්ණ නිවාසහානි 71ක් අර්ධ නිවාසහානි 9377ක් කුඩා හා මධ්‍ය පරිපාලනයේ ව්‍යාපාර 825ක් හා යටිතල පහසුකම් පද්ධති 63ක් හානියට පත් වෙලා තිබෙනවා සුරක්ෂිත මධ්‍යස්ථාන 165ක පවුල් 3261ක සමාජිකයන් 113028ක් රඳවා ඇති අතර ඒ පිරිස් වෙත ආහාර සහ අනිකුත් පහසුකම් සපයමින් පවතිනවා ප්‍රශ්නේ ආ 1 ආ 20යි 24 5යි 15 දින සිට 20යි දින සිට 20යි 24 5යි 31 දක්වා දින වාර්තා වී ඇති ජීවිතහානි සංඛ්‍යාව මේ මම 5යි 15 සිට මේ දක්වා වෙච්ච ජීවිතහානි සංඛ්‍යාව 30යි අද දවසෙත් උදේ එකක් වාර්තා වුණා මේ වෙන විට කොපනෝ සංඛ්‍යාවක් වන්දි මුදල් ගෙවා ඇතිද කියන ප්‍රශ්නට ගරු මන්ත්‍රීතුමනි අපි දැනට වන්දි වශයෙන් දීලා තිබෙන්නේ ජීවිත හානි වෙච්ච අයගේ පාරිතෝෂිත දීමනාව අවසන් කටයුතු කර ගැනීමට මුදලක් රුපියල් 25000ක මුදලක් අපි ඒ පවුල් වෙත දීලා තිබෙනවා ඊට අමතරව අපි තවත් වන්දි මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඒව ජීවිත හානි වෙච්ච පවුල් වල පිරිසට එවගේම ස්වාභාවික ආපදාවක් හේතුවෙන් සිදුවන නිවාස හා දේපළ හානි සඳහා එක් නිවසකට අපි ලබලා දෙන වන්දි මුදල පිළිබඳව අපි අවසන් තීන්දුවක් මෙතෙක් ලබාගෙන නැහැ. ඒ එම කටයුත්ත අපි ඉදිරි කාලයේ කරන්න බලාපොරොත්තු වෙනවා. තිබෙන හානියක් තක්සේරු කරලා අපිට මෙම හානිවලට වන්දි මුදල් ලබා දීමේදී අපි ප්‍රවේසම් වෙන්න ඕනේ. අපේ தત્ත්වය, අපේ මූල්‍ය தત્ත්වය අපි සැලකිලිට ගන්න ඕනේ. අපිට උවමනාව තිබුණාට, ආසාව තිබුණාට අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව මෙම වන්දි මුදල් ලබා දෙන්න අපි ඉදිරි කාලයේ කටයුතු කරනවා. නිවාස හා දේපළ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වෙන විටත් සිදු කරමින් පවතින බැවින් ගෙවිය යුතු ඇති සම්පූර්ණ වන්දි මුදල නිශ්චිතව කිය නොහැක ගරු මන්ත්‍රීතුමනි. 2024 වර්ෂයේ සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ වෙත වෙන්කොට ඇති මුදල රුපියල් මිලියන 1554.5 නිවාස හා දේපළ හානි වන්දි ලබා දීම සඳහා 2024 වර්ෂයේ සඳහා වෙන් කර දුන් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවනොත් මහා භාණ්ඩාගාරයේ වෙතින් අමතර ප්‍රතිපාදන වෙන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා විශේෂ කැබිනට් පත්‍රිකාවක් සඳුදා දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරා. ඒ කළා මේ ආපදා තත්ත්වය කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ වගේම මුදල් ප්‍රතිපාදන ලබල දෙන්න මහා භාණ්ඩාගාරයට එතුමා විසින් උපදෙස් ලබලා දීලා තිබෙනවා. ඒ අනුව දැනට පවතින චක්‍රලේඛනයේ අපි පූර්ණ වෙනසක් කරා. දෛනිකව ආහාර වේලක් ලබා දෙන්න තියෙන මුදල 133කින් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම මේ චක්‍රලේඛනයේ ප්‍රතිපාදන තිබුණේ නැහැ තේ එකක්, කිරි එකක්, ළමයට කිරිපිටි ටිකක් දෙන්න. ඒකත් අපි වෙනස් කරා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම සාමාන්‍යයෙන් ආහාර වේල දෙද්දී සහන මධ්‍යස්ථානයකට එන්න ඕනේ. ඒ සහන මධ්‍යස්ථානයේ තුලදී තමයි ආහාර ලබලා දෙන්නේ. ඒ තත්ත්වයක් අපි වෙනස් කරා. නිවාස වල ආරක්ෂාව සඳහා ඉහළ මහලවල රැඳී ඉන්න පවුල් වෙතත් බෝට්ටුවල, ඒ වගේම ඔරුවල ගිහිල්ලා මෙම ආහාර වේල ලබලා දෙන්න දැනට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙලාවේ මම විශේෂ ස්තුතියක් රාජ්‍ය සේවයේ සියලුම අංශ වේශ වෙත දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රේෂ්ඨ නිලධාරීන්, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායට අපේ විශේෂ ස්තුතියක් පුද කරනවා. මේක පළවෙනිදා උදෑසන 2 විතර ඉඳලා ඔවුන් තාම මේ ක්‍රියාවලියේ රැඳී ඉන්නවා, විශේෂයෙන්ම පළාත් 3ක. ප්‍රශ්නේ 3, නායෑම් හා නායෑමේ අධි අවදානම් හේතුවෙන් පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇති පවුල් සංඛ්‍යාව 15025යි. ආරක්ෂක ස්ථානයන්හි නැවත පදිංචි කිරීම පිණිස පහද සදහන් අමාත්‍ය මණ්ඩල තීරණ අංක 17 ඇලීරක් 12යි 16 ඇලීරක් 715 ඇලීරක් 0.17 හා 2017 ජූනි 27 සහ 17 ඇලීරක් 23.40 ඇලීරක් 715 ඇලීරක් 0.17 1 හා 19 ඇලීරක් 22.59 ඇලීරක් 120 ඇලීරක් 0.37 යනැති අනුමැති දිනැති මගේ අමාත්‍ය මණ්ඩලය පත්‍රිකා මගින් අනුමැතිය ලබාගෙන තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මේක සංකීර්ණ වැඩසටහනක්. නිවාස 15000ක් හදන්න ඕනේ. මේ නිවාස 15000 අපි යම් කිසි කොටසක් මේකේ කරලා තිබෙනවා. නමුත් ප්‍රශ්නය, සමහරු මේ නිවසත් අරගෙන පරණ නිවස අතාරින්නෙත් නැහැ. ඉතින් මේ සෙල්ලම දැන් අපි නවත්තන්න අපිට සිද්ධ වෙනවා. එහෙම යන්නේ නැති අයට විරුද්ධව නීතිමය කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට නිරීක්ෂණය වෙන තව දෙයක් තියෙනවා. මේ නිවාස බෞතරයක් අනුමැති අරගෙන නැහැ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ කඳු ආශ්‍රිතව නිවාස හදද්දී අවසරයක් ගන්න ඕනේ, අනුමැතියක් ගන්න ඕනේ, ප්ලෑන් එක ඇප්‍රූව් කර ගන්න ඕනේ. එවැනි කිසිම දෙයක් මේකේ කරලා නැහැ. ඒවා ප්‍රශ්න, ඒවා විසඳ ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි ඉදිරි කාලේ මේ තත්ත්වය මගහරවා ගන්න අනවසර ඉදිකිරීම ගණයට තමයි මේ නිවාසත් ඇතුළත් වෙන්නේ. නමුත් කෙසේ වෙතත් අපි ගත්තු තීන්දුවේ අපි වෙනස් කරන්නේ නැහැ. නමුත් ඉදිරියට යද්දී මේ නීතිමය තත්ත්වය අපිට අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. අනවසර ඉදිකිරීම සඳහා අපි සහන ආධාර දීමනා ලබලා දීමේදී කටයුතු කරන ආකාරයේ යම්කිසි වෙනසක් ඉදිරි කාලයේදී අපිට කරන්න සිද්ධ වෙනවා කියන එක මතක් කරනවා ගරු මන්ත්‍රීතුමනි. මම මේ ප්‍රශ්නේ උත්තරේ සභාගත කරනවා ඔබතුමාගේ පරිශීලනය සඳහා.
හොඳයි. ගරු මන්ත්‍රීතුමා
අතර නියෝජක තානායකතුමනි මගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ල ඇත්තටම මම ස්තුතියක් කරන්න ඕනේ ගරු මමත් නියෝජනක රත්නපුර දිස්ත්‍රික්කයේ මේ සඳහා අපේ ග්‍රාම නිලධාරී වසන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වශයෙන් ගත්තු ප්‍රාදේශීය කොට්ටාශ 9කට ආසන්න ප්‍රමාණයක මේ වියසනේ සිද්ධ වුණා මේ අවස්ථාවේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මත් ගරු අග්‍රාම මාත්‍යතුමත් ඒ වගේම විශේෂ භාර ගරු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහත්මයා රත්නපුරට ආවා ඇවිල්ලා දිස්ත්‍රික් ලේකම්තුමා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරා ඒ නිසා මම එතුමාටත් ඒ වගේම අපේ දිස්ත්‍රික් ලේකම්තුමා අමගෙන් දැන් තව දවස් 4ක් විතර එක දිගට නිදි මරාගෙන සීලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒ වගේ සීලුම නිලධාරීන්ට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ කරපු කාර්යවේද මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු ඇමතුමනි දැන් මේ වතුරු තත්ත්වය මැඩපැවතුමින් යනවා නමුත් දැන් තමයි ප්‍රශ්න දෙන්නේ දැන් මිනිසුන්ට බීමට ජලය කියන එක මොකද සීරුම ලින් ඔක්කොම මේ ගම් වතුරින්දා අපවිත්‍ර වුණා එතන දැන් මේවා පිරිසුදු කරන්න මිනිසුන්ට ආර්ථික ශක්තියක් දැන් දන්නේ මේ දවස්වල ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරා අගමැතිතුමනි පුළුවන් නම් පළාත් පාලන ආයතන වලට මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න මේ අපිට මේ සමංගේ ලින් නල ජලය ලැබෙන්නේ නැති තැන් වල තියෙන බීමට ජලය කියන එක පිරිසුදු ජලය ලබා ගන්න හැකියාවක් නැති තත්ත්වයකට පත්ලා තියෙන නිසා මේ සඳහා ලබා ගන්න පළාත් පාලන ආයතන වලට කතා කරාම එතුමන්ලා කියන එතුමන්ට මුදල් ප්‍රතිපාදන නැහැ කියලා ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා
රැස්වීම ඉවර වෙලා 11 මාර්ට් අපි විශේෂ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 11 මාර්ට් පැවැත්වෙනවා සියලුම අංශත් එක්ක අපි දැන් කතා කරන්න එක පැත්තකින් ගම් වතුර තියෙද්දිත් ගම් වතුර බැස යෑමේදීත් අපේ රෝල් එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒ සඳහා අවශ්‍ය තීන්දුව తీරන ගන්න එක තමයි මම නියෝජ කතානායකතුමාටත් හදිසි කරේ මේ ප්‍රශ්නේ අහලා ඉවර කරන්න කියලා මොකද ඒ වැඩේට අපිට යන්න තියෙන නිසා ඔබතුමාගේ යෝජනාව පිළිගන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබලා දෙනවා පළාත් පාලන ආයතන හමුදාව සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලු සංවිධාන මේ වෙනුවෙන් අපි යොමු කරන්න බලාපොරොත්තු
වෙමි.
රත්නපුර කියන්නේ හැමදාම මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ දවස් 45ක් අතරතුර හැමදාම ගම් වතුරට ලක් වෙන ප්‍රදේශයක්. නමුත් මේ අවුරුද්ද නම් අවුරුදු 4 පස්සේ ආවේ. නමුත් ඒ වුණාට මේකට අපිට ස්ථිරසාර විසඳුමක් තියෙන ඕන ගරු අගමැතිතුමනි. ඉතින් මම නියෝජනා කරනවා මම හිතන්නේ ඔබතුමා රත්නපුරට ආපහු සාකච්ඡා කරලා ඩ්‍රයි ඩෑම් සිස්ටම් එක ගැන. ඒ ඩ්‍රයි ඩෑම් සිස්ටම් එක මේක යෝජනා කරලා පයිප්ලයින් එකේ තියෙන ප්‍රොජෙක්ට් එකක්. දැන් අවුරුදු ගණනාවක්. ඉතින් මම හිතන්නේ මූල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා තමයි ඒක දැන් පොඩ මෙලා තියෙන්නේ. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ඇත්තට මීට වඩා ලොකු ව්‍යසනයක් වෙනවා මම නියෝජන බලංගොඩ ආසනයෙන් පටන් ගන්න වේගඟ ගැලුවා නම් එහෙනම් කළුගඟ තවත් උතුරනවා ඊට වඩා නිසා වාසනාවට බලංගොඩට වැස්ස නැහැ නිසා මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් පුළුවන් ද කියලා බලන්න වේගඟ රත්නපුරේ නගරයට එන එක වෙන ඇඹිලිපිටිය පැත්තට කොහෙට හරි හරවන්න ක්‍රමවේදයක් තියෙනවා නම් මම හිතන්නේ මේ තව රත්නපුර නගරයේදී මේ වේගඟත් කළුගඟත් එකතු වෙන එකෙන් තමයි මේ ගම් වතුර තත්ත්වය හැමදාම උදා වෙන්නේ ඒකට මොකක් හරි ඔබතුමාලගේ වැඩපිළිවෙලක් ඇති කරන
ගරු නියෝජක කතානායකතුමනි වැදගත් ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ගම් වතුර මතක් වෙන්නේ ගම් වතුර වෙලාවට හැබැයි අපි මේ වෙනුවෙන් අපි නිරන්තරයෙන් අපේ අවධානය යොමු කරලා තිබෙනවා අපිට මේ මිටිගේෂන් ප්‍රොජෙක්ට්ස් වලට අනිවාර්යයෙන්ම යන්න වෙනවා ඒ ව්‍යාපෘතියට කොච්චර ගාණක් ගියත් මේ වෙලාවේ අපි දරන මූල්‍ය වියදම පාඩුව ඒ වගේම සමාජ හානිය ඒ වගේම පාරිසරික හානිය අපි සැලකිල්ලට ගත්තොත් අපිට ප්‍රොජෙක්ට් එකක් එක අවුරුද්දක කරන්න පුළුවන් ඒක තමයි සත්‍ය. ඒ නිසා මෙවැනි ව්‍යාපෘති සඳහා අපි ව්‍යාපෘති කීපයක් රට පුරා හඳුනගෙන තියෙනවා. ඒ ව්‍යාපෘති වලට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒ සමහර මේ ගොඩ පෙර කොදෝරුව වැඩි ගරු නියෝජ කතානායකතුමනි අපේ රටේ අවසනාවට ඉතින් අපිට උපදෙස් දෙන්න කට්ටිය ගොඩක් ඉන්නවා. හැම කෙනෙක්ටම මතයක් තියෙනවා මේ රටේ. ඒ කෙසේ වෙතත් රජයට සිද්ධ වෙනවා මෙම හරි හොඳ වැදගත් තීන්දුව හඳුනගෙන මේවා ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යංශයත් මේ වෙනුවෙන් මාර්ග දෙපාර්තමේන්තුව අමාත්‍යංශයත් එක්කත් ඉදිරි කාලයේ කටයුතු කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු නීතිච්ච මදුරු විතානගේ මැතිතුමා ප්‍රශ්න අංක 1.
ආනවා කතානායකතුමා. ගරු නියෝජක
අවස්ථාව දෙන්න විදියක් නැහැ ගරු මන්තුවා න්‍යාය පත්‍රේ ගොඩක් පස්සට ගිහිල්ලා තින්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේත් මම ප්‍රශ්නයට උත්තර දෙනකොට දවල් 11:45 පහු වුණා. ඒ වගේම අදත් මං හිතන්නේ 11:08 මම හිතනවා අපි පක්ෂනායක රැස්වීමේදී මේ ගැන කතා කරන්නම්. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහන්න තියෙන දිනයට මේ වාචික ප්‍රශ්න නොදැම්මොත් හොඳයි මම මේ මේ මං හිතන්නේ විශාල කාලයක් අපි ප්‍රශ්නවලට උත්තර දීමටම කැප වෙන නිසා පළවෙනි ප්‍රශ්නය උමාවයේ ව්‍යාප්තියේ වැඩ කටයුතු අවසන් කර තිබේද පිළිතුර උමාවයේ ව්‍යාප්තිය යටතේ විදුලි උත්පාදනය කිරීම සඳහා ඉහළ නිම්නයේ කටයුතු සියලුම ඉදිකිරීම අවසන් කර ඇති අතර පහළ නිම්නයේ වැඩ කටයුතු වලින් 70%ක් පමණද නිම කර තිබේ. ඉතිරි වැඩවල ඉදිකිරීම කරගෙන යනු ලබයි. 2. ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද? ඉහළ නිම්නයේ වැඩ ඇස්තමේන්තු මුදල ඇමරිකාන් ඩොලර් මිලියන 529ක් වන අතර අද දිනට මුළු වියදම ඇමරිකාන් ඩොලර් මිලියන 512කි. පහළ නිම්නයේ වැඩ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 17,900ක් වන අතර අද දිනට මුළු වියදම 15,900කි. එම ව්‍යාපෘතිය ව්‍යුත්ත කරන දිනය කවරයේද? මෙම ව්‍යාපෘතිය විදුලි උත්පාදනය කිරීම සඳහා 2024 වර්ෂයේ අප්‍රේල් මාස 24 වන දින ව්‍යුත්ත කරන ලදී. පහළ නිම්නයේ වැඩ නිමවන ආකාරයට ඒ කොටස් ව්‍යුත්ත කරනු ලබයි. 4. එම ව්‍යාපෘතිය මගින් ආවරණය කරනු ලබන ප්‍රදේශ කවරද? ව්‍යාපෘතිය මගින් ඍජුවම බදුල්ල, බණ්ඩාරවෙල, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක ආවරණය කෙරේ. ඉහත ව්‍යාපෘතිය තුළින් අස්වද්දුන් ලබන කුමරු ඉඩම් ප්‍රමාණය කොපමණද? එම ව්‍යාපෘතිය යටතේ ඉඩම් සංවර්ධනය කිරීමේදී කුමරු ඉඩම් ලෙස සංවර්ධනය කිරීම වෙනුවට වගා ඉඩම් ලෙස සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණක් වන අතර එම වගා ඉඩම් තුළ වී වගා කිරීමද කළ හැකි වන අතර එසේ වුවත් මෙම වගා ඉඩම් තුළ වාණිජ කෘෂි සංවර්ධනය commercial agriculture development හා අපනයන කෘෂිකර්ම සංවර්ධනය export agriculture development ප්‍රචලිත වන ආකාරයේ වගාවන් ප්‍රචලිත කිරීම රජයේ අපේක්ෂා කිරේ. මේ අනුව මෙගවට් 120ක ජල විදුලි බලය නිෂ්පාදනයෙන් පසු නිකුත් කරන ජලය උමාවය පහළ නිම්නයේ නම් කිරිඳිඔය දෝනිය තුල අලුතෙන් තැනීම් කර අලිකොට ඇති අලිකොටාර ජලාශයට ලැබීමෙන් පසු එම ජලාශය උපයෝගී කරගෙන පහළ නිම්නයේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය තනමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් වගා ඉඩම් බදුල්ල දිස්ත්‍රික්කය තුළ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් වගා ඉඩම් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඉඩම් වශයෙන් සම්පූර්ණ වගා බිම් අක්කර 21,000ක් එනම් අලුතෙන් ඉඩම් අක්කර 10,000ක් එක කන්නයක් පමණක් වගා කර එනම් ඉඩම් අක්කර 10,000ක් හා එක කන්නයක් වගා කරමින් තිබූ ඉඩම් අක්කර 11,000ක් තුල දෙකන්නේම වගා කිරීමට අවශ්‍ය ජලය ලබා දීමට හැකි වෙන පරිදි පහළ නිම්නයේ සංවර්ධන කටයුතු කරමින් සිටී. මේ අනුව කටයුතු කිරීම සඳහා දැනටමත් වැල්ලවායේ අලිකොටාර ජලාශයේ ඉදිකිරීම නිම කර හඳපානාගාල ජලාශයේ ධාරිතාවය 3 ගුණයකින් වැඩි වෙන ආකාරයට එම ජලාශය වැඩි දියුණු කිරීම නියම කිරීමද නිම කර මේ වම් වැල සහ දකුණු වැල යටතේ වගා ඉඩම් සංවර්ධනය කිරීමටත් ඒ යටතේ දැනටමත් ජලය ලබා දීමටත් ඉටු කරමින් සිටින අතර කුඩා වය ජලාශය 95%ක් පමණ ඉදිකිරීමද වැඩ නිම කරමින් පවතී. ඒ යටතේ ඇලමාර්ග සංවර්ධනය කරගෙන යාම ඉටු කරමින් සිටී. මෙම ක්‍රියාවලිය තුළදී පහළ නිම්නයේ එක්කන්නයක් පමණක් වගා කරමින් සිටි කුඩා වැව් 108කට යල මහ කන්න දෙකම වගා කිරීමට ජලය ලැබෙන ආකාරයට ඇලමාර්ග ඉදිකිරීමද ඉටු කෙරේ. මෙම වැව් 108ක් තුලින් අබලන් වැව් ලෙස හඳුනාගත් වැව් 58ක් පුනරුත්ථාපනය කිරීමද පහළ නිම්න සංවර්ධනට ඇතුළත් කර ඇති අතර එම වැව් වලින් 46ක වැඩ දැනටමත් නිම කර තිබේ. මෙම ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ඉහත සඳහන් ප්‍රතිලාභයන්ට අමතරව දැනටමත් ඉහළ නිම්නයේ ඉදිකිරීම කර ඇති පුහුල් පොළ හා ඩයරබා ජලාශ දෙක උපයෝගී කරගෙන බණ්ඩාරවෙල බදුල්ල හා මොනරාගල ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය ජලය ඝන මීටර 1,039ක් 39 MCM ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයට ලබා දීමට හැකියාවක් ඇති වනු ඇත. මේ වන විට පුහුල් පොළ ජලාශය හරහා ඇටම් පිටිය ජල යෝජනා ක්‍රමය මගින් බණ්ඩාරවැල මහරෝහලට හා අවට ප්‍රජාවට ප්‍රාණීය ජල පහසුකම් සැපයීම ඉටු කරනු ලබයි. එසේම ඩයරබා ජලාශය මගින් විශාල බණ්ඩාරවැල ජල යෝජනා ක්‍රමයට ජලය ලබා දීමට අවශ්‍ය ජල මූලාශ්‍රය නිර්මිතය. මේ වන විටත් වෝටර් ඉන්ටේක් ස්ට්‍රක්චර් මේ වන විටත් මෙම ජලාශය තුළ ඉදිකිරීම අවසන් කර ඇත. නොයසේ නම් මන්ද අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇමතුමියගේ පැහැදිලි කිරීමේදී මේ ව්‍යාපෘතිය තුළින් ආර්ථිකයට එක්වෙච්ච ඒ ප්‍රතිලාභ ගැන ඉතා මනාව පැහැදිලි කිරීමක් කරා. මම අතුරු ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි යහපාලන ආණ්ඩුව ආපු හැටීම මැදමුලනට ගෙනියන ප්‍රොජෙක්ට් එක කියලා තමයි මේක නැවැත්තුවේ. මේ ව්‍යාපෘතිය යහපාලන ජනාධිපතිතුමාව කුලප්පු කරලා ගොනාට අඳලා ජනතා විමුක්ති පෙරමුණේ ලොකු නාට්‍යයක් රඟපෑවා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා හොඳටම කුලප්පු වුණා මේ JVP එකේ බොරු වලට. දැන් ඔබතුමිය ඇමතුමිය කිව්ව විදිහට මහා දැවැන්ත මේ සංවර්ධනය මේ රටේ ඒ ව්‍යාපෘතිය හරහා සිද්ධ වුණා. ඒක නිසා ව්‍යාපෘතිය මන්ද 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ව්‍යාපෘතිය මන්දගාමී වුණා. නිලධාරීන් බය වුණා. වාරි මාර්ග අමාත්‍යාංශය දළ වශයෙන් මාස 9ක් විතර නැවැත්තුවා. ඒ වගේම සමහර නිලධාරීන් ටයිපටි මාරු කරගෙන අර හිටියා ADGS ගුණවර්ධන හිටපු වාරි මාර්ග ලේකම්වරයා ඩොලර් මිලියන 250ට කරන්න පුළුවන් කියලා කිව්වා. ඩොලර් මිලියන 540ක් යන්නේ නැහැ කියලා. මේ මැදමුලන ව්‍යාපෘතිය කියලා තමයි මේක හැඳුනුවේ කාලේ. එතකොට මම අහන්න කැමතියි මේ ව්‍යාපෘතියට අදාළ මේ ව්‍යාපෘතිය නිසා විශේෂයෙන් තව කියන්න ඕන, ලංකාවේ පළවෙනි RCC වැව් බැමි තාක්ෂණය, ඒ කියන්නේ ඔබතුමිය කිව්ව විදිහට පුහුල්පලසා ඩයරබා ඒ ජලාශ දෙක හැදුවේ රෝලර් කම්පැක්ටඩ් කොන්ක්‍රීට් කියන තාක්ෂණය. ඒක ලංකාවේ පළවෙනි වතාවට. ඒ වගේම තමයි උමං හැරීම සම්බන්ධයෙන් ටනල් බෝරින් මැෂින් එක ගෙනල්ලා ලංකාවේ පළවෙනි වතාවට ඉතා ඉහළ තාක්ෂණය ඔස්සේ තමයි ඒ ඉරාන නිලධාරීන් ඒ වගේම හොඳ ෆීසිබිලිටි එකක් කරලා කරේ. ඒතර ඔබතුමිය කියන විදිහට අක්කර 21,000ක් වතුර නැතිවීම නිසා ඒ වගා කරන්න බැරි වුණ අවුරුදු 7ක්. එතකොට මේ අවුරුදු 7 තුල ආර්ථිකයට වෙච්ච හානිය කොපමණයිද කියලා ගණනය කරලා තියෙනවද?
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කියන කාරණය සම්බන්ධයෙන් උත්තරයක් දෙනකොට මේ ව්‍යාපෘතිය යම් කණ්ඩායම් ඇවිල්ලා කරපු උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදිහට නැවතුණා. ඒක අපිට මේ ව්‍යාපෘතිය අඩුම ගානේ 2017-18 වෙනකොට ඉවර වෙන්න තිබිච්ච ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියේ අරමුණ තියෙන්නේ ඒ කියන්නේ බණ්ඩාරවැල බදුල්ල ප්‍රදේශයේ තියෙන වතුර ටික හම්බන්තොට දිස්ත්‍රික්කයට මොනරාගල දිස්ත්‍රික්කයට වතුර ගෙනියන එක. ඒකේ කෘෂිකාර්මික ඒ කියන්නේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් වලට සහ ඒ වගේම කමර්ෂල් ඇග්‍රිකල්චර් වලට මේ විශාල අක්කර 21,000ක් වෙච්ච ඉඩම් ප්‍රමාණයට වතුර ලබා දීම සඳහා වගා කරා. ඉතින් නමුත් මේක අවුරුදු ගාණක් පරක්කු වෙච්ච බව අපි දන්නවා යම් යම් උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදියට. අඩුම ගානේ 2018 මේක හදලා ඉවර කරන්න තිබුණා. නමුත් මේ අනවශ්‍ය රටක හොඳ වැඩක් වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයට මේක ගියාට මැදමුලනට වතුර යන්නේ නැහැ මෙතනින්. නමුත් මැදමුලනට වතුර ගෙනියන්නයි මේ වැඩේ කරයි කියලා මේ කටයුත්ත කිරීම තුළ මේ විශාල පාඩුවක් මේ වැව් විශාල සංඛ්‍යාවක් අපි වැව් මං හිතන ආකාරයට 108ක් විතර අපි වලට වතුර ලබා දීලා කරන්න ගිය කටයුත්තක්. මේකේ ඇත්තටම කළුගල විතරක් කිලෝමීටර් 15ක් විදලා එක තැනක ඉඳලා ඉහළ ද්‍රෝණියේ ඉඳලා කිරිඳිව දෝණියට වතුර ගේන්නේ. ඒ වගේම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මීටර් 620ක් කළුගල උඩ ඉඳලා පහළට 34 විදලා තමයි මේ වතුර ටික දාලා විදුලිය ජනනය කරන්නේ. ඉතින් මේ මම හිතන්නේ මට මේ පාඩුව නම් මම ගණනය කළ නැහැ. නමුත් කොයි රජයක් විසින් කළත් මේ පාර්ලිමේන්තුවේ උගත් බුද්ධිමත් අපි මන්ත්‍රීවරු මේවට විරුද්ධ විය යුතුයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ කරන හොඳ වැඩවලට. ඒකෙන් වෙන්නේ රටට විශාල පාඩුවක්. ඒක කොයි ආණ්ඩුව කළත් කවුරු ආණ්ඩුව ආවත් හොඳ වැඩක් කළොත් ඒක මේ වෙන කොහෙට හරි මේ කණ්ඩ වතුර ගෙනියනවා බොණ්ඩ වතුර ගෙනියනවා කියලා ඒක නවත්තලා ප්‍රශ්න ඇති කරපු එක හොඳයි කියලා මම විශ්වාස කරන්නේ. හැබැයි ඒ වර්ෂ ගණනාවක් මේක විවෘත කරන්න වෙච්ච පාඩුව ගණනය කරලා නැහැ, වගා කිරීමට ගොවිතැනින් වෙච්ච පාඩුව දැනට ගණනය කරලා නැහැ.
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, මම ගරු ඇමතුමිගේ ඉල්ලා සිටිනවා ජනතා විමුක්ති පෙරමුණේ සුපුරුදු ගෝත්‍රික ඒ සටන් පාඨවලට ඒ වගේ උද්ඝෝෂණවලට පින් සිද්ධ වෙන්න මේ රටේ ආර්ථිකයට වෙච්ච හානිය පිළිබඳ ගණනය කිරීමක් කරන්න. මොකද මේ වන විට රට පුරා බොරු බේකල් අදිමින් ජනතාව නැවත වතාවක් නොමග යවන ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 7ක් උමාවය නැවැත්වීම තුළ ඒ ආර්ථිකයට එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයට වෙච්ච හානිය ගණනය කරලා රටට වහාම සතියක් ඇතුළත එළිදරව් කරන්න කියලා ඔබතුමගේ ඉල්ලා සිටින ඔබතුමගේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු විද්වතුන්ට කියන්න, ඒ විද්වතුන්ටත් කියන කටවහගෙන ඉන්න කියලා. මොකද ඒගොල්ලොත් දැන් සමහරට ටයිපටි මාරු කරන්න බලාපොරොත්තු වෙන ඇති. ඒ නිසා ඒගොල්ලන්ට කියන්න කරුණා කරලා මේ හානිය රටට කියන්න කියලා ගණනය කරලා. ඒ වගේම තමයි ඒ වගේම ඒ සමහර අපි දන්න තොරතුරු අනුව මේ සමහර විශේෂඥයොත් ඒ විද්වතුත් ඔය උද්ඝෝෂණ වලට සම්බන්ධ වුණා. ඒක නිසා ඒ අය සම්බන්ධන විනය ක්‍රියාමාර්ග ගන්න කියලා ඔබතුමියට කියනවා. ඒ වගේම මම හිතන්නේ මේ වෙලාවේ ඉන්නවා ඇමතිතුමිය මේ කතානායකතුමා මේ අපේ විදුලි බල ඇමතිතුමා, මම විදුලි බල ඇමතිතුමාගෙන් අහන්න කැමති මේ ඇමතිතුමිය ප්‍රකාශ කළපු ආකාරයට අවුරුදු 7ක් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම තුළ ජනතා විමුක්ති පෙරමුණ මේ උද්ඝෝෂණ වලට සහභාගී වෙලා මේක මේ ජාතික ජනන සැලැස්මට හානි කරලා ජනන පද්ධතියට මෙගාවොට් 120ක් එකතු කිරීම නවත්තන්න සිද්ධ වුණා. ඒ නැවැත්වීම තුළ ඩීසල් බලාගාර මුදලාරිලාට ලොකු සන්තෝෂම් හම්බ වුණා. ඒ වගේ ලොකු ආදායමක් හම්බ වුණා. ජනතා විමුක්ති පෙරමුණට පිහිට වෙන්න පින් සිද්ධ වෙන්න තමයි ඒ පෞද්ගලික ජල මේ විදුලි බලාගාර ඩීසල් බලාගාරවල කට්ටියට අවුරුදු 7ක් තමන්ගේ හොද්ද බොර කරගන්න පුළුවන් වුණේ. ඒක නිසා ඒ වෙච්ච පාඩුව කොච්චරක්ද කියන එක දැනගන්න කැමතියි.
කරු විදුලි බලාගාරතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මදුර විතානගේ මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට මට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ විදුලි බලය සම්බන්ධයෙන් පමණයි. අපි පසුගිය කාලේ මේ විදුලි බිල සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපිට තේරුණේ ඇමතිතුමිය කියපු ආකාරයට 2017 වර්ෂයේ තමයි මේක අවසන් කරන්න නියමිතලා තිබුණේ. නමුත් 2018ේවත් අවසන් කරගන්න තිබුණා දේශපාලන වශයෙන් සංවිධානාත්මකව උද්ඝෝෂණ නොතිබුණා නම්. ඉඩංවල ගැටලු තිබුණා. නමුත් ඒ ගැටලු සියල්ලම 2018 වෙනකොට අවසන් කරන්න තිබුණා. අවුරුද්දක පාඩුව විදුලි බල මණ්ඩලයට ජලවිදුලියෙන් විදුලි උත්පාදනය නොකර ඩීසල් වලින් දවිතෙල් වලින් උත්පාදනය කරපු නිසා අවුරුද්දකට උමාඔය අහිමිවීම නිසා අපිට රුපියල් බිලියන 9ක් අවුරුද්දකට අඩු වෙලා තියෙනවා කියන තමයි අපි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් බිලියන 63ක් විතර වගේ පහුගිය කාලේ පුරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම සමන්ත විද්‍යාරත්න ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරී මේකේ විශාල බිල්ලෙක් මැව්වා. මේකේ ලොකු හිලක් තියෙනවා. බණ්ඩාරවෙල නගරෙම යට වෙනවා, මේ බදුල්ල සම්පූර්ණයෙන්ම යට වෙනවා. මෙන්න මේ වගේ දේවල් අපි ව්‍යාපෘතිකරණයකට යම් පරිසර බලපෑමක් එනවාද කියන එකට සහතික තියෙනවා, අධ්‍යන සහතික කරනවා. නිසා යම් බලපෑමක් වෙලා තියෙන තැන් වලට අවශ්‍ය විසඳුමුත් ලබා දීලා තියෙනවා. නමුත් අපි පිළිගන්නවා මාස කීපයක් ගිහිලා තිබුණා ඉඩම් ප්‍රශ්න වගේ ප්‍රශ්න වලට මානුෂීය වශයෙන් තියෙන ප්‍රශ්න වලට දෙන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳුම් දැන් ඇමතුමිය ලබා දෙමින් තියෙනවා. නමුත් රුපියල් බිලියන 9ක් අපිට අවුරුද්දකට අහිමි වුණා මේ ව්‍යාපෘති නතර. ඒ විතරක් නෙමෙයි මතුරු විතානක මන්තුමා මේක පාවිච්චි කරා දේශපාලන ව්‍යාපාරයක් හැටියට. 2018 මැතිවරණට ඉදිරිපත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙලාවේ මාලිමාවෙන් නෙවෙයි, සීනුවෙනුත් නෙවෙයි, ටැප් එකෙන්. බණ්ඩාරවෙල නගරෙට තරඟ කරේ කණ්ඩායම ටැප් එකෙන්. ඒ ටැප් එක පෙන්නලා තමයි කිව්වේ මේ ජල අර්බුදයක් එනවා කියන එක. ඒ නිසා මේ වගේ කාලෙන් කාලෙට මෙවැනි ව්‍යාපෘති කඩාකප්පල් කරන්න නවත්තන්න කටයුතු කළ තියෙනවා. ඇත්තටම සාම්පූර් බලාගාරයේ කටයුත්තත් නවත්තන්න ලාල්කාන්ත ඇතුළු පරිසර සංවිධාන තමයි ගියේ. උසාවියෙන් තියෝගයක් දුන්නේ නවත්තන්නේ කියලා. ඒක අවශ්‍ය වෙලාවට ඉෂ්ට වුණා නම් අද ඒ ප්‍රශ්නේ ඉවරයි. දැන් අපිට ගල්ලංගුරු වලට යන්න බෑ. නමුත් ඒ සැලසුම් කළ විදිහට තිබුණු විදිහට ගියා නම් ඒ ප්‍රශ්නවත් විසඳුමක් වෙනවා ඒ වෙලාවේ.
හොඳයි. බොහොම ස්තුතියි.
මිනිත්තුවක් ඉල්ලනවා මම මේ මේ මෙතෙන්දි ඔය ගුණවර්ධන කියන ලේකම්තුමේගේ නමක් සඳහන් කරා. ඒ ලේකම්තුමාම තමයි මේක මිලියන 520ට ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ නිසා එහෙම දැන් ඒක වැරද්දෝ කියනවා නම් ඒක වැරදි. දෙවෙනි කාරණය මේ වෙලාවේ කැබිනට් ඇමතිවරයා විදිහට හිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. සාම්පූර් බලාගාරයේ ගිවිසුම අත්සන් කරේ ඒ වෙලාවේ විදුලි බල ඇමතිවරයා විදිහට මම ඉන්න කාලේ. ඉන්දියන් රජයත් ලංකා රජයත් රාජ්‍යන් දෙක අතර එකතු වෙලා සමාගමක් හදලා පෞද්ගලිකව නෙමෙයි මේ බලාගාරය පටන් ගත්තේ. අපි ඩිරෙක්ටර් බෝඩ්ස් පත් කළා, ඉඩම් අත්පත් කරගෙන ටෙන්ඩර් ඩොකියුමන්ට් එකත් හැදුවා. මේ මේ ලෝකේ තියෙන හොඳම කෝල් පවර් ප්ලාන්ට් එක ගන්න. හැබැයි ඒක ක්‍රියාත්මක වුණේ නැති වුණ නිසා රටේ විදුලි බල නිෂ්පාදනය වැඩි වියදමකින් තෙල් වලින් කරන්න පසු කාලීනව අපිට සිද්ධ වුණා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 කාන්ත කරන තැනමද
නියෝජ්‍ය කතානායකතුමනි, තාම පළවෙනි ප්‍රශ්නයට විතරයි උත්තර දීලා
තියෙන්නේ.
හතරක් තියෙනවා. ඒ නිසා සභානායකතුමාගෙන් අපි ඉල්ලනවා මේ දිවාහ වෙලාව
ඕනේ අද උත්තර දෙන්න
තියෙනවා. ඔව්. දිවාහරයට
කර සභානායකතුමා දිවාහරය නැතක කටයුතු කරන එකඟද?
එකඟයි.
බොහොම ස්තුතියි.